2011 වසරේ 12 වෙනි මාසේ 20 වෙනිදා භාවනා වැඩසටහන. මේ භාවනා වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපගේ ඉන්ද්‍රිය පිළිබඳව අවබෝධය ඇති කරගන්න, ඒ වගේම සසර කෙලවර කොට නිවන් මඟ පාදා ගන්න, නිවන් දකින්න. ඒ අරමුණ ඇතුව ඒ අරමුණ සඵල ප්‍රාප්ත කර ගැනීම උදෙසා ධම්මානුධම්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන මොහොතක් වේලාවක් කියලා කල්පනා කරලා බලන්න ඕන. මුලින්ම අපි හැම දෙනාම අපේ සිත කය වචනය බොහොම විහිස වෙලා මහන්සි වෙලා ඉන්නේ. චිත්ත විවේකයක් ඇති කරගෙන, මානසික සුවතාවයක් ඇති කරගෙන, මානසික සංසුන්කමකින් ගැඹුරු ධර්මයට සවන් යොමු කරනවා නම් ඒකෙන් අපිට ලොකු පිහිටක්, ලොකු උදව්වක් ලැබෙනවා. ඒ නිසා හැම දෙනාම භාවනා ඉරියව්වකට පැමිණිලා හිත සංසුන් කරගෙන, හිත කය වචනය කියන තුන්දොරම කර්මකාරකයෙන් නිදහස් වෙලා, ඒ කියන්නේ ක්‍රියා කරවන්නට හැම මොහොතකම හිත ක්‍රියාවක් සමග එක්වීමට වෙර දරනවා, තැත් කරනවා මොනයම් හෝ ක්‍රියාවක්. අන්න ඒ තත්ත්වයෙන් නිදහස්ව ටික වෙලාවක් සංසුන්ව නිහනව වාසය කරන්න, කර්මකාරකයෙන් නිදහස්ව. පින්නතුන්ට අපි පැහැදිලි කරපු කර්මකාරකයෙන් නිදහස්ව සිත පවත්වා ගැනීම කියන කාරණය, ඒක ලෙහෙසි පහසු කෙනෙකුට තේරෙන දෙයක් නම් නොවේ. ඒක තේරුම් ගන්නවා, නමුත් වැරදි විදියටයි තේරුම් ගන්නෙ. කර්මකාරකේ නිදහස් වෙලා කටයුතු කරන්න පුළුවන්කම තියෙන්නේ එක වරක් හරි, එක දවසක් දිනේදී, එක දිනයක ලෝකෝත්තර දර්ශනය දැකපු කෙනෙකුට පමණයි. එින් මෙහා කෙනෙකුට කර්මකාරකේ නිදහස්ව වාසය කරන්න පුළුවන් කමක් නැහැ. අනිත් හැම දෙනාම කර්මකාරකයක තමයි සිටින්නේ. ඒ නිසා තමයි කර්මකාරයෝ කියලා කියන්නේ. අපි මහා කර්මකාරයෝ කියලා සමහර වෙලාවට පාවිච්චි කරන වචනයක් තියෙනවා. ඒ වචනේ අර්ථය තමයි කර්මකාරයෝ, කර්ම කරන්න මොනවා හරි ක්‍රියාවලියක වැටෙන, හොඳ හෝ වේවා, නරක හෝ වේවා, මධ්‍යස්ථ හෝ වේවා, මිශ්‍ර හෝ වේවා, ක්‍රියාකාරකමක වැටෙනවා. ඒකට කියනවා කර්මකාරකේ කියලා. කර්මකාරය, කර්මයක් ක්‍රියාවක් කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ කර්මකාරකේ නිදහස් වෙන ක්‍රමයක්. කම්ම නිරෝධාය සංවත්තති. කර්මයෙන් නිදහස් වුණාම ඇතිවෙන සැනසිල්ල. කොහොමද මේ කර්මකාරකේ නිදහස් වෙන්නේ කියන කාරණය බොහොම ගැඹුරු කාරණයක්, ඉතාම සියුම් කාරණයක්. ඒක ලෙහෙසියෙන් අවබෝධ කරගන්න බැහැ. ලොකු අවධියකින් බැලුවොත් පමණයි ඒ දෙයින් ඔබට නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා ඔබේ සිත මේ මොහොත වෙනකොට කර්මශය කළ හිතක් නෙවෙයිනේ. දැන් බුදුරජාණන් වහන්සේට අපි ඥාන කියනකොට පැහැදිලි කරනවා කර්මක්ෂය කළ ඥානය කියලා. බුදුහාමුදුරන්ගේ විශේෂ ඥානයක් පැහැදිලි කරනවා. ඒ ඥානයම තියෙනවා රහතන් වහන්සේලාටත් තියෙනවා. ඒ වගේම මාර්ගඵලලාභී උදවිය ඒ ඇත්තන්ටත් තියෙනවා කර්මශය කළ ඥානය කියලා. ඉතින් අන්න ඒකයි කර්මකාරකේ නිදහස් වෙච්ච ස්වභාවය තමයි එතන තියෙන්නේ. අන්න මේ වගේ පිරිසකට පමණයි ඔය කර්මකාරකේ නිදහස් වෙලා හිත පවත්වන්න පුළුවන් කමක් තියෙන්නේ. ඉතින් ඒක අතිවිශිෂ්ට ගැඹුරු කාරණයක්. පිට වචනයෙන් සරලව නම් ඒක එච්චර දෙයක් නෙමෙයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒ කර්මකාරකේ නිදහස් වීම කියන එක තාම ගැඹුරු විශිෂ්ට කාරණයක්. ඒ නිසා ඔයත් බලන්න ඕන මේ කර්මකාරකයෙන් නිදහස්ව කොහොමද මම ජීවත් වෙන්නේ, එහෙම නැත්නම් මගේ ඥාන දර්ශනය මම පවත්ව ගන්නෙ කියලා. මේක පරමාර්ථ සත්‍යයක්. ඒ නිසා සම්මුති ක්‍රියාධාමයක හැඩගැස්වීමක් කරලා කරගන්න බෑ. අධ්‍යාත්මික දර්ශන ශක්තියක් මේක. දර්ශන ශක්තියක්, කර්මකාරකේ නිදහස් වූ දර්ශනය. එහෙමනම් කර්මකාරකේ නිදහස් වුණු ශක්තිය ඇත්නම් කෙනෙක් ළඟ ඒ හැම මොහොතකම විශාල බලයක්, ශාල ශක්තියක්, ශාල ගුණයක් හටගන්නවා. ඒ කර්මකාරකයෙන් නිදහස් වෙලා නැති නිසා තමයි මිනිස්සු දුකට සැපට අටලෝ දහමට පෙරලෙමින් ඉස්සරහට ගමන් කරගෙන යන්නේ. ඉතින් ඒ නිසාවෙන් තමන් ඒකට අපි කියන සංසාරය කියලා. ඒ නිසාවෙන් සංසාරේ නිදහස් වෙන්න අවශ්‍ය නම් කර්මකාරකයෙන් නිදහස් වෙන්න ඕන. ඒ කර්මකාරකේ නිදහස් වුණ කෙනා සංසාරේ නිදහස් වෙච්ච කෙනෙක් හැටියටයි ධර්මයේ පෙන්වන්නේ. එතකොට රහතන් වහන්සේලා කර්මකාරයෝ නෙමෙයි. කියන්නේ කර්ම කරන්නෝ නෙමෙයි. උපාදාන සහිත, අතීත අනාගත වර්තමාන සහිත, ලෝභ ద్వේෂ මෝහ සහිතව කර්ම කරන අය නෙමෙයි. නමුත් පුතඥන කෙනා කියලා කියන්නේ ඔන්න ඔය ආකාරය එකතු වීම ඇති කරගෙන කර්ම කරන කෙනෙක්, කර්මකාරයෙක්. ඒ නිසා මහා කර්මකාර ජීවිත කියලා සමහර වෙලාවට කියනෝ. ඒ කියන එකේ අර්ථය තමයි තමන් ක්‍රියාවට බැසගත්, ක්‍රියාව උපාදානය කරගත්, ක්‍රියාව ආත්මය කරගත්, ක්‍රියාව මම මගේ කරගත්, ක්‍රියාව මම හැටියට සලකාගත් කෙනා තමයි කර්මකාරය කියලා කියන්නේ. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මම නෙමේ ක්‍රියා කරන්නේ, මගේ නෙමේ ක්‍රියා කරන්නේ, මේ ඉන්නේ මම නෙමේ කියලා. ඒකත් තවත් විදිහක ක්‍රියාවලියක්. ඒකත් තවත් විදිහක ක්‍රියාදාමයක්. එතකොට ක්‍රියාකාරකමෙන්, කර්මකාරකකමෙන් නිදහස් වුණු කෙනාට දැනෙන සුවය තමයි අවේදීත සුවය. එයාට වින්දනාත්මක සුවයන් දැනෙන්නේ නැහැ. එතකොට කෙනෙක් తాවකාලිකව හිතුවොත් මේ මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මේ නෙමේ කියලා, එයාට ඒ වුණාට කර්මකාරකේ ක්‍රියාත්මක වෙන නිසා අර අවේදීත ලෝකෝත්තර සුවය දැනෙන්නේ සංකල්පය පමණ කෝන් තුල ජනිත වෙනවා. ඒ නිසා සංකල්පය පමණ ජනිත කර ගැනීමක් නෙමේ අපි මේ වැඩසටහන් වල පරමාර්ථය. සැබවින්ම ලෝකෝත්තර ඥාන දර්ශනයට පත් කර ගැනීම. ලෝකෝත්තර කියලා කියන්නේ ඉන්ද්‍රියන් හයේ වින්දනාත්මක සීමාව ඉක්මවා යන, අභිභවා යන ගුණයට අපි පාවිච්චි කරන වචනයක් තමයි ලෝකෝත්තර. එතකොට ලෝකෝත්තර කියලා තැනක්, ස්ථානයක් අපි සම්මත කළත් එතෙන්ට ගියාට පස්සේ ඒ ලෝකෝත්තර භාවයේ පිහිටන ස්ථානයක් හෝ තැනක් හෝ ලෝකයක් හෝ එහෙම තැනක් නැහැ. ලෝකයේම තමයි හැම තැනම තැන් නිර්මාණය කරන්නේ. හැම තැනම කර්මකාරක නිර්මාණය කරන්නේ. ක්‍රියාවට සුදුසු කරුණු ඒක රාශී කරන්නේ. ඒ නිසා අපි තේරුම් ගත යුතු කාරණයක් තමයි ඒ කර්මකාරකේ ඒකාන්ත වශයෙන්ම අපි නිදහස් විය යුතුයි. කර්මකාරකයක් ඇති හැම තැනම අවිද්‍යාව තිබෙනවා. ඒ වගේ මේ කර්මකාරකයේ හොඳට නරකට, කුසලයට අකුසලයට පෙරලෙනවා. කර්මකාරකයේ ඇති තැන වින්දනාත්මක සුඛ දුක්ඛ උපේක්ෂා සහ මිශ්‍ර වේදනාවන් ඇති වෙනවා. කර්මකාරකයේ ඇති තැන බය, බිය, සැක, සංකා, ශෝක, තැවුල් තියෙනවා. කර්මකාරකයේ ඇති තැන උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධය, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය වැඩ කරනවා. ඊට පස්සේ කර්මකාරකයේ ඇති තැන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච ආදී කියනවා පංච නීවරණ ධර්ම වැඩ කරනවා. ඒ ආකාරයට කර්ම බලවේගයේ වැඩ කරන හැමතැනම අවිද්‍යාව සහගත පටිච්ච සමුප්පාදයේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය වශයෙන් මේ පත්‍ය සමූහයම පටිච්ච සමුප්පාදයෙන් වැඩ කරනවා. ඒ වගේම ආර්ය ශ්‍රාංග මාර්ගයෙන් අර සම්මා කියන ගුණය ඇරෙන්න මිත්‍යා කියන ගුණය එකතු වෙලා වැඩ කරනවා කර්මකාරකයේ ඇතිතන. එතකොට කර්මකාරකේ නිදහස් වෙනකොට අර සියල්ලගෙම නිදහස් වෙනවා. කර්මකාරකේ නිදහස් වෙනකොට සියල්ලගෙම නිදහස් වෙනවා. ඉතින් අපි පැහැදිලි කළා මේ කර්මකාරකේ නිදහස් වීම කියන එක පුතඥන කෙනාට කිව්වහම පුතඥයා හිතන්නේ අර මේ ක්‍රියා නොකර ඉන්නවා කියලා කියන්නේ නේ නැහැ. ඉතින් නිකන් ඉන්න එකනේ කියලා හිතනවා. අන්න ඒක තමයි තියෙන ලොකුම වැරැද්ද. ඊට වඩා දෙයක් තමයි, ඊට එහා ගියපු දෙයක් තමයි අපි මේ පරමාර්ථ සත්‍යයක් ඇරෙන්න පැහැදිලි කරන්නේ. ඉතින් වරදවා තේරුම් අරගත්තොත් කවුරු හරි ඔවුන් හිතන්නේ ඒ තනත්තා හෝ තනත්ති හිතන්නේ මේ හරි නිකන් ඉන්න තමයි තියෙන්නේ, නිකන් හිත තියාගෙන ඉන්න තමයි තියෙන්නේ කියලා කල්පනා කරනවා. එහෙම නෙමෙයි, මේක බොහොම ගැඹුරු පරමාර්ථ සත්‍යයක්, ගැඹුරු අවබෝධයක්. ඒ ගැඹුරු පරමාර්ථ සත්‍ය තේරුම් කරගන්න, අවබෝධ කරගන්න හැම කෙනෙක්ම වෙරදරන්න ඕන, මහන්සි වෙන්න ඕන. එතකොට තමයි අපිට මේ සංසාරේ අනාදිමත් කාලයක් මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ පිරිතරී තිබුණු අනන්ත අප්‍රමාණ කුහුඹුවන් කැරපොත්තන් ආදී කොට ඇති ඔය ඉන්න විවිධාකාර තිරිසං ආත්ම භාවයන් වලට පාත්‍ර වෙවි, වෙනස් වෙවි, වෙනස් වෙවි හැදි හැදි මේ යන සංසාර ගමන එක පැත්තකට සෝතා පන්න පැත්තකට, ඒ කියන්නේ දිය ධාරාවක් වගේ යොමු වෙන්න පුළුවන් එක පාරට ගලාගෙන යන ධහමට. ඒ ධහමට ගලාගෙන යන නම් අපි මේ ආත්ම භාවයේදීම සක්කාය දිට්ඨිය කියන මේ ආත්ම දෘෂ්ටිය ඇතුළත පැන නැගිලා තියෙනවා, බලවේගයක් හැටියට තියෙනවා. ඒක මම පළවා හරින්න ඕන කියලා හිතන්න ඕන. දැන් ඔය ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ මම කතා කරනවා, මම හිතනවා, මම ජීවත් වෙනවා, මම හුස්ම ගන්නවා, මම නිදා ගන්නවා, මම නැගිටිනවා, මම ඇවිදිනවා කියන හැඟීම, ජීව ශක්තිය, බලය, විශ්වාසය, වින්දනය තමයි මමත්වය කියලා කියන්නේ. ඒ සක්කාය දිට්ඨිය කියන එක දුර වෙනවත් එක්කම සීලම්බත පරාමාස කියන ඒවා නැති වෙනවා. අර ක්‍රමයට පුළුවන්, මේ ක්‍රමයට පුළුවන්, හරම වෙන්නේ නැති, මෙහෙම වෙන්නේ නැති කියන සැකය නැති වෙනවා, විචිකිච්ඡාව නැති වෙනවා. එතකොට ඒ කරුණු කාරණා නැතිවීම නිසා එයත්න්ට ඇති වෙනවා පුදුමාකාර විදිහේ සම්‍යක් දර්ශනයක්, සම්‍යක් ඥානයක්, හරිම සැනසිලිදායක ඥානයක්, ඒ වගේම හොඳ සැනසිටිදායක දර්ශන තලයක් පහළ වෙනවා. මේ දර්ශන තලය තුල වඩා වර්ධනය කිරීමෙන් සම්මුති පරමාර්ථ සමාධි නිරෝධ පහන කියන නිර්වාණ ධර්මයන් එහෙම ප්‍රගුණ කර ගැනීමෙන් ඒ ඇත්තන්ට පුළුවන්කමක් තියෙනවා අර උතුම් වූ අරිහත්ත්වය ලබාගෙන ඒ අරිහත්ත්වයේ කෙරවර ප්‍රහාන සංඥාවෙන් නිවන් දකින්නවා, පහනක් නිගේගේ ආත්මෙන් නිවෙනින් සනසිනවා කියන කාරණයට ඒකාත්මික වීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔය විදිහේ ගම්භීර ධර්මයක් තමයි පින්නතුන්ට අද අපි අවබෝධ කරවලා දෙන්න උත්සාහ කරන්නේ. පින්නතුන්ගේ ඥාන ශක්ති ප්‍රමාණයට මේ ධර්මතා වැටහෙනවා, අවබෝධ වෙනවා. ඒක සම්මුති වශයෙන් මුලින් තේරුම් ගන්න අතර ඊළඟට ඒක පරමාර්ථ වශයෙන් යථා භූත ඥාන දර්ශේ යධා පඤ්ඤාය පස්සති, යථාර්ථයෙන්ම ගැඹුරින්ම ඒ යථාවබෝධය කර ගැනීම තමයි ඊළඟට සිද්ධ කරන්නේ. ඒ නිසා අපි කියන දේම තේරුණාට මදි. ඒ තේරෙන ධම ජීවිතය කරගන්න ඕනේ. ඒකට කියනවා ධම්ම ජීවිනෝ. ධම්ම ජීවිනෝ, ධම ජීවිතය කරගත්තා. දැනට තියෙන ධම ඈතින්නේ, ධම පොතපතේ හා ධම දැනුමේ විය හැකියි. එහෙම නිසා ධම දැනුමේ තියෙන දේවල් මෙතික කියන. ඒ නිසා අපි සමහර අය හිතාගෙන ඉන්නවා මේ ධහම කියලා කියන්නේ මේ බාහිර ලෝකයා විසින්, එහෙම නැත්නම් ධහමේ යම් යම් දේවල් මේවා කරන්න එපා, මේවා කරන්න කියලා කරුණු ටිකක් කියලා දීලා තිනවා. ওই ටික කරගෙන හිටියාම ධම්ම ජීවිනෝ කියලා වෙන්න පුළුවන්. එහෙම ධම්ම ජීවිනෝ වෙන්නේ නැහැ. ඒක විනය ජීවිනෝ. විනය භෞතික දේවල් අපි විනය හැටියට සලකන්නේ. බාහිරින් පුංචි පුංචි දේවල් අපි කියලා තියෙනවා, ගස් උඩ නගින්න එපා, උච්චාසයන මහාසයන වේරමණී සික්ඛා, ජාත රූප රජත පටිග්ගහන, ඒව විනය. ඒව විනය ධම්ම නෙමෙයි. ධම්ම කියලා කියන්නේ ඒක ගැඹුරු ධර්මයක්. ඒවනේ විනයයි ධර්මයි කියන්නේ. ඉතින් අපි සමහර අය හිතන්නේ මේ විනයට අනුකූලව හිටියාම ධර්මයේ ජීවත් වෙනවායි කියලා. එහෙම වෙන්නේ නැහැ. විනය කියන එක මනුෂ්‍යයන්ට ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා හැබැයි විනය නෙමෙයි ධම්ම කියන එක තේරුම් අරගෙන ධම්ම ජීවිනෝ කියලා කියන්නේ ඒ ලෝකෝත්තර දර්ශනයට තමන්ගේ පුතඥ දර්ශනය පෙරලා ගන්නවා. එහෙම නැත්නම් වෙනස් කර ගන්නවා. අන්න එතෙන්දී යාට තියෙනවා ධම්ම ජීවිතාවක්. එහෙම නැත්නම් ධර්ම ඥානයක් ඇති වෙනවා. සදහම් ඇසක් පහළ වෙනවා. සම්මා ජීවිකාවක්, සම්මා වායාමයක් ඇති වෙනවා එයා තුළ. සම්මා සතිය, සම්මා සමාධි ගුණාංග වැටෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව ව්‍යායාම, සති සමාධි කියන මේ අටම වැඩිලා මනා නුවණකින් යුතුව, මනා දර්ශනයකින් යුතුව වාසය කිරීමේ හැකියාව ලැබෙනවා. එවැනි තත්වයක් මේ මහපුලෝව මත, මේ මිහිතලයේ මත ඉතාම දුර්ලභ කෙනෙක් පමණක්ම ලබන්නා වූ, වීර්යවන්තයෙක් පමණක්ම, ඥානවන්තයෙක් පමණක්ම ලබන්නා වූ කාරණයක්. අනිත් සියලුම දෙනා විවිධාකාර මාර බලවේග පැමිණෙනවා. තමන්ගේ මානෙ ඉදිරිපත් වෙනවා. තමන්ගේ ලෝභ, ద్వේෂ, මෝහ, අකුසල ධර්මයෝ ඉදිරිපත් වෙනවා. ඒ වගේම පංච නීවරණ ධර්ම වලින් ඇවිල්ලා නිවන වහලා දාන ඒක ධර්මයක් ඇවිල්ලා වසා ගන්නවා. ඒ නිසා මොනියම් හෝ ආකාරයකට මදි පුංචිකමක් ඇති කරගෙන ඇති වෙලා නිර්වාණය අවබෝධ කර ගන්නවා අඩුයි මේ ලෝකයේ වැඩි සත්වයෝ ප්‍රමාණයක්. ඉතාම දුර්ලභ සත් ප්‍රමාණයක් තමයි ඒ නිර්වාණය අවබෝධ කරගන්නේ. හොඳ ප්‍රඥාවක් තියෙන, හොඳ වීර්යයක් තියෙන, හොඳ සතියක් සමාධියක් තියෙන, ඒවා බොජ්ජංග ධර්ම හැටියට පෙන්වලා දීලා තියෙනවා. මොකද හේතුව ඒ බොජ්ජංග ධර්ම කියලා කියන්නේ අවබෝධයට හේතුකාරක ධර්ම කියන එකටයි බොජ්ජංග කියලා කියන්නේ. ඒ නිසා බොජ්ජංග ධර්ම හොඳට වැඩෙන්න ඕන. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ආදී දියා බැලුවත් ඒ බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ බෝධියට පක්ෂ. එහෙම නැත්නම් බෝධිය අවබෝධ කරගන්න. එහෙම නැත්නම් ලෝකෝත්තර දර්ශනයට තමයි බෝධිය කියලා කියන්නේ අවබෝධය. ඒ අවබෝධය ඇති කර ගැනීම සඳහා බෝධිපාක්ෂික ධර්ම, බෝධියට පක්ෂ වූ නැඹුරු ධර්ම තමා තුළ වැඩෙන්න ඕන, බල වැඩෙන්න ඕන. එතකොට එවැනි බල, එවැනි ගුණ ශක්තියින් තියෙන කෙනා ඒව නම් වශයෙන් එකින් එක දැනගත්තේ නැති වුණත් එයා තුළ පැහැදිලි, කෙටියෙන්ම කියතොත් මම ලෝක සත්‍ය අවබෝධ කරගත යුතුයි කියන හැඟීමෙන්, වීරියෙන්, සිහියෙන් ක්‍රියා කරන කෙනෙක් තුළ ඒ බෝධිපාක්ෂික ධර්ම දැන හිටියත් නොදැන හිටියත් වැඩෙනවා. වැඩීම නිසා එයාට හැකියාව තියෙනවා ඒ සම්‍යක් අවබෝධ ඥානය පහළ කරගන්න. ඔන්න ඔවැනි වූ දහමක් තමයි පින්නතුන්ට අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ අවබෝධ කර ගැනීම පින්නතුන්ගේ දෙලව යහපත් කරවන කාරණයක් නිසා බුදුහාමුදුරුවෝ නිතරම මතක් කළ කාරණය තමයි මේ කරුණ අවබෝධ කරගන්න. අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදී භාවය සම්පාදනය කරගන්න. දැනට ප්‍රමාද වෙවි ඉන්නේ. මොනවයින්ද ප්‍රමාද වෙන්නේ? අපි නතර වෙලා ඉන්නවා ඇස, කන, නාසය, දිව, ශරීරය, මන සහ අතීත අනාගත වර්තමාන ලෝභ ద్వේෂ මෝහ වශයෙන්. ඕක තමයි ප්‍රමාදය. ඒ තැන්වල නතර වෙනවා. ඇස ළඟ නතර වෙනවා, කන ළඟ නතර වෙනවා, නාසය ළඟ නතර වෙනවා, දිව ළඟ නතර වෙනවා, ශරීරය නිසා නතර වෙනවා, හිත නිසා නතර වෙනවා, අතීතය නිසා, අනාගතය නිසා, වර්තමානයේ නිසා නතර වෙනවා, ලෝභකම, ද්වේෂකම, මෝහකම නිසා නතර වෙනවා. ඒ නිසා අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදී බව සම්පාදනය කරන්න. ඒ කියන්නේ නතර වුණේ නැහැ කිසි තැනකව. එනිසා බුදුරහමඳුරෝ කිසිම ඉන්ද්‍රියක් ඇති තැනක නතර වුණේ නැහැ. ඒ නතර වුණ නිසා ඒ අප්‍රමාදී කියලා ඒ ගුණයට කියනවා. ප්‍රමාදයක් නැති ගුණය. ඒ නිසා අන්නේ එවැනි ගුණයක් සම්පාදනය කරගන්න බුදුහාමුදුරු නිතරම අනුශාසනා කළා. මිනිසාට රජකමට වඩා වටින, සිටුකමට වඩා වටින දෙයක් හැටියට මේ නිවන් ධර්මයේ දෙන්නවා. දැන් අපි සාකච්ඡානුසාරයෙන්ද මේ පිළිබඳව පින්නතුන්ගෙන් විමසා දරාගෙන අවබෝධයට හේතුකාරක පරිදි සාකච්ඡා කිරීමටද බලාපොරොත්තු වෙනවා. මේ ලෝකේ මිනිසුන් සිතාගෙන සිටiata තමන්ගේ ජීවිතේ තමන්ට අයිතියක් තේනවායි කියලා කිසිම මිනිසෙකුට පුතඥයෙකුට තමන්ගේ ජීවිතේ තමන්ට අයිති නෑ. ඒ ජීවිතේ අයිති ලෝභ, ద్వේෂ, මෝහවලට. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කරේ වෙනම සූත්‍රයකට දේශනා කරා තණ්හා දාස කියලා. තණ්හාවටනේ ලෝභ දේශ මොහ කියන්නේ. ඉතින් තණ්හා දාසය කියලා කියන්නේ දාසයගේ අයිතිකාරය එතකොට කවුද? ලෝභ, ద్వේෂ, මෝහ. තමන් දාසය. එතකොට තමන්ට අයිති නෑ තමන්ගේ ජීවිතේ. දාසයට ඕන වැඩ කරන්න බෑ හාමු මහත්තයලා. හාමු මහත්තයට ඕන වැඩ කරන්නේ. ඒ නිසා තණ්හා දාසෝ. ඒ නිසා මේ ඉන්න ඕනම කෙනෙකුට තරහ ගියොත් හාමුදුරුනේ බුදුහාමුදුරුවමත් කරන්න දෙයක් නෑ. ඉවරයි. ඒ වගේ තමයි. ඒ නිසා පුතඥ ජීවිතයේ ඉන්න මිනිස්සු හරීම භයානක જાතියක්. පාලි බෝධනාසක අනතුරු සහිත ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියලා මම කොන්දේ ගහලා තිබ්බට කමන්නේ. වහා ඇවිලෙන සුළුයි, ගිනි ගන්නා සුළුයි කියලා. පුතඥ සත්වය එහෙම තමයි. ඒකට හේතුව ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ ජීවිත අයිති නැහැ. දැන් ඔය අත්තොන්ට මේ තරහ ගන්න මේ බනින්නේ කියලා හරි තරහ ගන්න විදියට බනින්න පුළුවන්. තරහ යනවා. බේර තරහ. ඒ වගේම මම මේ බොරුවටයි මේ වරුණා කරන්න කියලා හරි කෙනෙක් වරුණා කළොත් ඒක හරි සතුටක් දැනෙනවා විතර. ඒ නිසා හැම මිනිස්සෙකුටම ඔය ඇත්තන්ට අයිති නැහැ. ඔය ඇත්තන්ට අයිති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නිවන් දැක්ක දවසට. එදාට තමයි ඔය ඇත්තන්ට අයිති. එතකන් අයිති සක්කාය දිට්ඨියට, අවිද්‍යාවට, ලෝභ, ద్వේෂ, මෝහවලට. ඒ නිසා ඔය ඇත්තු නෙමෙයි, ඔය ඇත්තු ළඟ ඉන්නේ සක්කාය දිට්ඨිය. මතක තියාගන්න. දැන් මෙහෙම කිව්වහම සෑහෙන ලැජ්ජ හිතෙන්නවා. පිළිබඳව සෑහෙන ලැජ්ජ හිතෙන්නවා. මට අයිතියක් නැහැනේ මගේ ජීවිතේ. තාම අයිති ආටද? තණ්හාවට අයිති. තණ්හා දාසයා. එහෙනම් තණ්හාවට අයිති, ලෝභ දේශ මොහවලට අයිති, සක්කාය දිට්ඨියට තමයි අයිති. තාම මට මාම මගේ ජීවිතය අයිති කරගන්න බැරි වුණා. ඒ නිසා පළවෙනි ඒ විශේෂ ධර්මඥානය උදා කර ගැනීම සමගම තමයි තමන්ගේ ජීවිතයේ තමන්ට අයිතිය, ආධිපත්‍ය ඇති කරගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒ නිසා තමයි ඒ ඇත්තෝ සතර අපායට යන්නේ නැත්තේ. තමන්ගේ ආධිපත්‍යයෙන් ඉන්නේ. එයා අනන්තරේ පාප කර්ම සිත්යෙන් පහල කරන්නේත් නැහැ, අන්තගාමි සිත් පහල වෙන්නේ නැහැ. නමුත් පුතඥන භාවයේ, තණ්හා දහස භාවයේ ඉන්න ඕනම පුජ්‍යලයක් ඒ මමත්වය වෙනුවෙන් අම්ම තාත්තට උනත් එරෙහිව නැගී හිටිනවා. සක්කාය දිට්ඨියෙන් යුක්ත පුජ්‍යලය එහෙමයි. මමත්වය හමුෙහි හරි භයානක තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒක තමයි අපේ ඉතිහාසයේ කතා වලින් මේ පෙන්නුම් කරලා තියෙන්නේ. අජාසත්ත වගේ කුමාරවරුන්ගේ කතාවල් වලින් පාවා කියන්නේ කොහොම ආදරයක් දයාවක් පෙන්නපු දරුවද නේද? වැරදි ආශ්‍රය තුල සක්කාය දිට්ඨිය, ලෝභ, දේශ, මෝහ විශ්වීම තුල එදෙදේ වෙනවා. ඒක තමයි. එයාට හොඳ ආශ්‍රයක් ලැබුණා නම් එහෙම වෙන්නේ නැහැ. නමුත් එහෙම වෙනස් කරන්න පුළුවන් මැටි ගොඩක්. එහෙම වෙනස් කරන්න පුළුවන් මැටි ගොඩක් තමයි පුතඥයෙක් කියලා කියන්නේ. පුතඥයෙක් කියලා කියන්නේ තනිකර අර කියලා තියෙන්නේ කවුද? සමහරලාට කියන්නේ නේද මැටි ගොඩක්. ඒ නිසා ඒ පුතඥන භාවයේ මැටි ගොඩක් නම් තමන් ඒ මැටි ගොඩෙන් මහා පර්වතයක් වගේ වෙනස් වෙන්න ඕන. මැටි ගොඩක් කියන එකේ අර්ථය ඕන විදියකට හදන්න පුළුවන් කියන එක. ඕන හැඩයකට හදන්න ඕන වෙලාවක ඒක සැලෙන්න චප්ප කරලා දාන්න පුළුවන්. කිසි තේරුමක් නැහැ, කිසි සවියක් බලයක් නැහැ කියන එකයි මැටි ගොඩක් කියලා කියන්නේ. Tamanta sthirawa ujupati panno bhagavato ewa nae. Ujup ehewa ewa rijugati nae mati wala. ඥාය පටිපන්නෝ භගවතු න්‍යායක ස්ථීර ප්‍රතිපත්ති ගමන් කරන දර්ශන ගුණයක් හොයද මැටිගොඩක මැටිගොඩක නෑ. සාමීචි පටිපන්නෝ ඒ එකක්වත් පිහිටන්නේ නෑ මැටිගොඩවල. ඒව පිහිටන්නේ තමන් ඒ තමන්ගේ ආධිපත්‍ය ලබා ගත්තට පස්සේ. ඔන්න ඔය කාරණේ හොඳට තේරුම් ගත්තා නම් තමන් කියලා තමන් මේ රැවටිලා ඉන්න තැන තමන්ට වටහා ගන්න පුළුවන්. වටහා ගත්තොත් තමන්ටම හිතෙයි, ලැජ්ජ හිතෙයි, තාම මමයි කියලා මං හිතාගෙන මේ වැඩගලාට මට අයිතියක් ඇති තැනක නෙමෙයි මම ඉන්නේ කියලා කල්පනා කරන්න පුළුවන්. නිකම් බත් වැටුප විතරයි, කන බොන ආහාර ටික සපයලා දුන්න විතරයි මගේ මනසේ මට කිසිම අයිතියක් නැහැ නෙමෙද කියලා කල්පනා කරනවා. ඉතින් කොහොමද මෙතනින් එතර වෙන්නේ, මේ දාසකමෙන් එතර වෙන්නේ? ලේසියෙන් එතර වෙන්න යන්න දෙන්න බෑ. ලේසියෙන් එතර වෙන්න බෑ. ඒකට මොකද කරන්න තියෙන ක්‍රමවේදෙ මොකද්ද? මේ දාසකමේ ඉන්නේ මොනව හරි දෙයකට ඇලිලා මේ දාසයා. කෑම දිගට හරි, පඩියට හරි, එහෙම නැත්නම් වෙන මොනවා හරි ඇසකනාසේ දිව ශරීරේ මන කියන මේ හයින් එකකට ස්වરૂපයකට ඇලිලා තමයි මේ දාසයා මේ වලව්වේ ඉන්නේ. ඒ වලව්වෙන් ඒ දාසයා එහෙම නැත්නම් ඒ තණ්හාව නැමැති ආධිපත්‍ය දරන හාම පුතා ළඟ තමා නැමැති තමන්ගේ නමින් තමන් හිතාගන්න තමා නැමැති ඒ දාසයා එතන ඉන්නේ මොනවා හරි දෙයක් එතන තියෙනවයි කියන නිසා, සාරවත් නිසා. හැබැයි ඒක කෙලවර ආදීනවේ හරියට දකින්න කෙනා දන්නවා මේ තණ්හා දාසකම කියලා කියන්නේ සසර අනතුරක් කියලා. ඈතනින් මිදෙනවා. ඈතනින් මිදෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඒක තිබ්බොත් සම්පූර්ණ අර කුකුල් කූඩුවක් වගේ. කුකුල් කූඩුවට බෙහෙත් දෙනවා, කෑම දෙනවා, ලයිට් දානවා, මේ තෙල් ගහන ඔක්කොම කරලා දෙනවා. ඔහොත් කුකුල්ලොත් ප්‍රීතියෙන් වාසය කරනවා කෑම දීව කාලා අඬලා. නමුත් ඒ කුකුල් අයිතිකාරයය වුන් ඇති කරන්නේ කුමක් සඳහාද? මසට මරන්න. ඒ වගේ මේ තණ්හා දහසියා තණ්හාව නැමැති මේ ආධිපත්‍ය හාමුදුතා තමම ඇති කරන්නේ මොකටද? මොකටද? සසර 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 දුගදිගාමි කරන්න. සසර වරද්දන්න තමයි, සසර දුගදිගාමි කරන්න තමයි මේ තණ්හාව නැමැති ආධිපත්‍ය දරන පුජ්‍යලයා ක්‍රියා කරන්නේ. ඉතින් යම් කෙනෙක් මේ தත්ත්වය තේරුම් ගත්තොත් එහෙම මොනියම් හෝ විලාවක පහසුවක් ලැබෙන වෙලාවක් බලලා එයා එතන පණ ගන්න බලනවා. නිදහස් වෙන්න බලනවා. එතකොට තමන්ට නිදහස් වෙන්න තියෙන්නේ දැන් අපිට නිදහස් වෙන්න බෑ මේ හයෙන්. හයෙන් කියන්නේ අපිට එළියට යන්න ඉඩ නොදෙන්නට හයක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය මන කියලා. මේ දොරටු හයෙන් තමයි අපි ඇතුල් වෙන්නේ හා පිට වෙන්නේ. එතනකින් යන්න බෑ. මේ වලව්වට එන්න යන්නේ මේ දොරටු හයෙන් තමයි. නමුත් මේ දොරටු හයේ ඉන්න මුරකරුවෝ එක්කෙනෙක්වත් මේ ඇතුලේ ඉන්න 16ට එළියට යන්න දෙන්න බෑ. මොකද අර තණ්හාව නැමැති ඉහලින් අණ කරලා දීලා තියෙනවා. මෙයාට එළියට යන්න දෙන්න බෑ. එපා මේ දොරටු හයෙන් කියලා. ඒ නිසා විශේෂිත ක්‍රම උපායක් යොදවා ගන්න ඕන. අර එක චිත්‍ර ශිල්පී විශාල මාලිකාවක් හැදුවට පස්සේ ඔහුව මරන්නයි හදන්නේ කියලා දැනගත්තට පස්සේ ඔහු තවත් චිත්‍ර කර්මාන්තයක් ඇතුළේ ඉඳගෙන කරන්නම් කියලා අර දොරටුවෙන් යන්න දෙන්නේ නැති නිසා දඩමොනර යන්ත්‍රයක් හදාගෙන අහසින් ගියා කියනවනේ. ඒ වගේ දෙයක් ඔබටත් කරන්න තියෙනවා. අන්න ඒකට කියනවා අධිචිත්තය, අධිඥානය, අධිමනස කියන එක තියෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රියන් හය තමයි සාමාන්‍යයෙන් ඇතුල් වෙන්න පිට වෙන්න මේ අපිට ගුහාවල් හැටියට දොරටුවල් හැටියට තියෙන්නේ. නමුත් දැන් මෙතෙන්දි අපි ඉන්ද්‍රියන් හයෙන් මේ පිට වෙන්නේ වෙනම තැනකින්. අන්න ඒක තමයි එතන තමයි විශිෂ්ටතේ. ඒක තමයි අපි තේරුම් ගත යුතු විශිෂ්ට කාරණේ. හරි ගැඹුරු කාරණු තේරුම් ගන්න, බොහොම ගැඹුරු කාරණු. අන්න ඒ විශිෂ්ට දේ නිර්මාණය කරගන්න ඕන තමා තුළ. ඒකට ඉතින් මහ විශිෂ්ට නුවණක් තියෙන්න ඕන, ඈ විශිෂ්ට නුවණක් තියෙන්න ඕන. ඒකට පාය මාර්ගයක නුවණක් තියෙන්න ඕන. අන්න එයා තමයි ඒ ඉන්ද්‍රියන් හයෙන්ම නිදහස් වෙලා, දාසකමෙන් නිදහස් වෙලා එළියට යන්නේ. නමුත් ඉතින් ඉස්සල්ලම ඉතින් දාසකමෙන් නිදහස් වෙන්න ඕන කියන උනන්දු වෙන්න එපා. ඒකට තේරුම් කරගන්න ඕන මේ ස්වාමියා ළඟ වැඩ කිරීම. තණ්හාව නැමැති මේ ස්වාමියා ළඟ වැඩ කිරීම තුළ මට ඇති ප්‍රයෝජනයක් නැත. මේ පැණිමෙන් රස වුණත්, මල්මෙන් මනහර වුණත් එහි ප්‍රතිඵලය භයානක. ඒ නිසා එහි කෙලවර තියනා වූ ආදීනවේ දකින්න මේ තැනැත්තා ඒ ගුහාසයෙන් නිදහස් වීමට වෙර දානවා. ඒ ගුහාසයෙන් නිදහස් වීමට, ඒ වලව්වේ නිදහස් වීමට වෙර දානවා. පනව ගන්න හරි වැරදි ටිකක් තියෙනවා. ස්වභාවිකව ලෝකේ පවතින හරි වැරදි ටිකක් තියෙනවා. ඉතින් අර ස්වභාවික සත්‍යයට ඒ ටිකට කියන්නේ ධර්ම, ධර්මතා. එනිසා ඒ ධර්මතා පිළිපදින්න ඕන. ධර්මතා පිළිපදින්න ඕන. තමන් අකමැති දෙයක් අන් කෙනාට සිදු කිරීමත්, ඔහු අකමැති දෙයක් ඔහුට සිදු කිරීමත්, තමන් අකමැති දෙයක් අනුන්ට කිරීමත් වරදක් වෙනවා. ඒ වගේම ඔහු අකමැති දෙයක් ඔහුට අපි සිදු කිරීමත් වරදක් වෙනවා. ඒක පනවාගත් දේවල් නෙමේ, ඒවා ලෝක ධර්මතා සත්‍ය. ඊළඟට අපි පනවා ගන්න දේවල් භෞතික දේවල් තියෙනවා, ඒ වරදක්. දැන් අපි හිතමුක වෙන ආගමක කෙනෙක් නම් මේ පාපැදීන් අනේ පැදගෙන ගිහිල්ලා නිවසේ ආයට ඒ ආගමකේ ආශිර්වාද කරලා එමේ කල්ලේනවා. ඒක වරදන්නේ මේ ආමඳුරෝ බයිසිකලෙන් ගියොත් කොහොමද වැඩි? ඈ දෙන්නේ දානේ අර දැක්කමයි. ඕක තමයි ලොකුවටම තියෙන ඔය කන්නටික දුන්නට අපේ මිනිස්සු පුදුම විදියට අල්ලගෙන ඉන්නේ. ඕක දෙනවට වඩා හොඳයි නොදීන එක. කියන්නේම ඕකනේ, ඕකම මුල් කරගෙන තමයි දෙනවට ඉන්නේ දාන්න කියලා කියන්නේ. ඒ නිසා උපාදාන දාන දෙන දාන දීලා නැහැ, අල්ලගෙන ඉන්නේ දෙන්නේ. අනග්ගහිත චිත්තෝ දානං දේති. ඒක දුන්නම යයි, ඒක කිසි මේ එකක් නැහැ. එහෙම දෙන්න ඕන. නමුත් එහෙම සැලකිලි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ දාන කෝටියකට වඩා මාර්ගඵල ඥානයක් දකින්න එක වටිනවා. බුදු කෙනෙකුට අවුරුදු 100ක් අවුරුදු උපස්ථාන කරනවට වඩා මාර්ගඵල ඥානයක් දකින්න එක වටිනවා. හරි. කුසල සිතක් පහළ වුණොත් ඒ පහළ වෙන හැම මොහොතකම හිතන්න මේක කුසල සිතක්. මේක වැරදි සිතක්. මේ හිත මම මේ දුරු කරන්න ඕන සිතක්. මේක ලෝභ හිත. මේ ඊර්ෂ්‍යා සහගත හිත. මේක මන් දුරු කරන්න ඕන. ඒ වගේම හොඳ සිත පහළ වුණාම හා මේක හොඳ සිතක්. මම මේක ක්‍රියාත්මක කරන්න ඕන. දැන් නිකන් ඉන්නකොට අපි හිතමුකෝ ඉතුරු වෙච්ච බත් ටික ගුරුල්ලන්ට දාන්න හිතෙනවා. ආ මේක හොඳ හිතක්. මම මේක දාන් ගිනින්න දෙන්න ඕන. මේ සතුන්ට ඒ කන්ට ටිකක් දෙන්න ඕන. මේක කරන්න ඕන. ඈ අන්න ඒ වගේ හොඳ සිත් බාර ගන්න ඕන අකුසල සිත්. නමුත් ඉතින් අපේ සංස්කෘතියෙන් හදලා තියෙන හොඳ සිත් ටික යටපත් කරලා දානවා, අකුසල සිත් ටික ඉස්සරහට දානවා. අපි මිනිස්සුන්ට පිළිවෙලට ලස්සනට ඇඳලා පැළඳ ඉන්නලා ඉන්න ඕනේ කියලා සිත් පහළ වුණොත් ඒ මිනිස්සු ඒක යටපත් කරනවා. මොකද හපෝ මම ඇඳලා පැළඳලා හිටියෝ මිනිස්සු හිතයි මම මේ කාමසුකල්ලේ ගානියෝගී කියලා. එහෙම අඳින්න පළඳින්නේ. ගේ දොර අතු කතු ගාගෙන පිරිසුදුව ඉන්න ඕනේ කියලා සිත් පහළ වුණොත් හපෝ හොඳ නැහැ, ලස්සනට ඉන්න හොඳ නැහැ. මේ අපි මේවට තණ්හාවයි කියලා හිතයි. කියලා ඉස්සෙවන කරන්නේ. රසාවක් එහෙම කළා සල්ලි බාගටියක් හම්බ කරගන්න ඕන කියලා සිතක් පහළ වෙනකොට ඒ මනුස්සයා හිතනවා මොකදද ඔය මැරෙනවනේ. සුගත ලෝනා සම්බුද්ධ රාජා කියලා කසිපිටියක් ගන්න එනිවෙනි පාර යනවා. ඉතින් ඒ සංස්කෘතිය තුළ වෙනස් වෙනවා. සංස්කෘතිය තුළ වෙනස් වෙනවා. ඒ කියන්නේ මිනිසුන්ට ජීවිතේ වැරදි පැත්ත හොඳ පැත්ත හැටියට පෙන්වලා දීලා. ඒක වැරදි. ඒස මිනිසුන් ජීවිතේ තිත්ත කරන්නේ මේ තියෙන්නේ ජීවිතේ හොඳ පැත්ත පෙන්වලා හොඳ පැත්තට ආස කරන්න ඕන. සබරතින් ධම්මරති ජිනාති. දැන් මේ ධහම වුණත් ඒකට ඇලුනහම ඒක ප්‍රගුණ කළාම ඒ දෙයින් ජීවිතේ ගොඩනගාගත්තාම හොඳයි. ඊළඟට අපි අම්දුරු කරන්නේ කාගේ හරි වැරද්දක් බල බල වයින් එකනේ. දායකයෝ කරන්නේත් ඒක. දායකයෝ තින්ද පියව අපිත් හොඳ වැඩක් කරන්න කියලා හාමුදුරුවන්ගේ වැරද්දක්ම හොය හොයා ඉන්නවා. ඒයිද හාමුදුරු කරන්න දෙන්නේ අපි කරන්නත් ඕන කියලා. හාමුදුරුන්ගේ වැරද්දකුත් හොය හොයා ඉන්නෝ. ඉඳලා ඉවරලා දායකයෝ හාමුදුරුවන්ට බයිනෝ. හාමුදුරු දායකයන්ට බයිනෝ. දෙන්නගේ ජීවිතේ බැන බැන ඉඳලම ගෙවිලා යනවා. ඔය එකක්වත් නෑ. අමාරය හරි කුපිත වෙලා එක එක හාමුදුරුව ගැනයි දායකයෝ ගැන මට කුපිත වීමක් නැහැනේ. ඇයි මන් ලෝක සත්‍ය හිමින් හිමින් මේ හිත ඇතුළට කියලා දුන්නා. කොහොමද ලෝකේ හැමදාම හොඳ මිනිස්සු ඉන්නෝ ලෝකේ හැමදාම නරක මිනිස්සු ඉන්නෝ. හොඳම මිනිස්සු ඉන්න කාලෙකුත් නැහැ නරකම මිනිස්සු ඉන්න කාලෙකුත් නැහැ. ඕකට කුපිත වෙන කාලේ ඉඳලා මං කාලයක් ඔක කියලා දුන්නා. කියලා දුන්නාට පස්සේ දැන් නරක මිනිස්සු හිටිය කියලා මට ප්‍රශ්නයක් නෙමෙයි. වරකම නැහැ ලෝකේ හැමදාම ඉන්නවනේ. මට ප්‍රශ්නයක් නැහැ. හොඳ මිනිස්සු ඔව් හොඳ මිනිස්සුත් ලෝකේ හැමදාම ඉන්නවා. මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔක දහමක් හැටියට තේරුම් කරලා දුන්නට පස්සේ කුපිත වෙන්නේ නැහැ. ඇචරයි. අක්‍රමණු කියලා දෙන්න ඕන. හ්ම්. එතකොට හරි. එතකොට සමහර හොඳ දේවල් කියලා කියන්නේ අපි පනවාගත්ත ක්‍රමයට අනුව ඒක හොඳ දෙයක්. නමුත් ධර්මතා අනුව බලනකොට නරක දෙයක් වෙන්න පුළුවන්. සමහර නරක දේවල් කියලා කියන්නේ අපි පනවාගත්ත විදිහ තමයි නරක දෙයක් වෙන්න පුළුවන්. සමහරවිට ධර්මානුකූලව බැලුවම මේක හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම නරක දෙයක් හැටියට පේන දේ නරක දෙයක්ම වෙන්නත් පුළුවන්. හොඳ දෙයක් හැටියට පේන දේ හොඳ දෙයක්ම වෙන්නත් පුළුවන්. හැම මොහොතකම තමන් කොහොමද මේ උපාදානස්කන්ධයෙන් ගැලවෙන්නේ? ඒකයි විදර්ශනාව. මම රූපයෙන් ගැලවෙන්නේ කොහොමද? වේදනාත්‍රයෙන් ගැලවෙන්නේ කොහොමද? වේදනාත්‍රය කියන්නේ මොකද්ද කියලා දන්නවනේ? ඈ වේදනාත්‍රය කියන්නේ මොකද්ද? ඈ මොකද්ද වේද? ඔව් වේදනාත්‍රය කියන්නේ ආයතන හයෙන් ගන්න සුඛ දුක්ඛ උපේක්ෂා කියන තුන. ත්‍රය කියන්නේ තුන. වේදනාත්‍රයෙන් නිදහස් වෙන්න එතකොට රූප වේදනා සංඥා සංඥාවලින් නිදහස් වෙන්න සංකාරවලින් නිදහස් වෙන්න විඥානවලින් නිදහස් වෙන්න බලන්න. එතකොට මෙතන පහළ වෙන්නේ ඒ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වූ ඥාන දර්ශනයනේ පහළ වෙන්න ඕන. මුලදීම පහළ වෙන්නේ ඥාන දර්ශනය. නමුත් ඉතින් ඥාන දර්ශනය පහළ වෙනවා කියලා කියන්නේ ලොකුම දෙයක්නේ. චක්කුන් උදපාදී කිව්වේ ඇහැ පහළ වුණේ එතෙන්දී. සිද්ධාර්ථ කුමාරයා අන්ධයි. බුදුහාමුදුරුන්ට ඇස් තියෙන්නේ. එතකොට ඔයත්ව අද ඉන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ තැන. ඔයත් හිතාන හිටියට ඇස් පේනවායි කියලා අන්ධයි. ඔයත්තන්ට දර්ශනයක් නෑ. ඔයත්තන්ට තියෙන්නේ මතවාදයක් පමණයි. දැන් අන්ධයට තියෙන්නේ මොකද්ද? එයාට දර්ශනයක් නෑ. තියෙන්නේ මොකද්ද? මතවාදයක්. අරක මෙහෙමයි මේක මෙහෙමයි මෙහෙම හැඩයයි කියලා කිව්වහම එයා මතයක් හැටියට ගොඩනගාගෙන ඉන්නවා. ඒකට අන්ධයෙකුට තියෙන මතවාදය දාර්ශනිකයෙකුට තියෙන ප්‍රත්‍යක්ෂතාවය. ඉතින් ඔයත් ඉන්නේ අන්ධයෝ කියන තැන ඉන්නේ. ඒ නිසා ඔයත් කේන්ද්‍ර ගන්න බෑ මම මෙහෙම කිව්වා කියලා. ඉන්න තැනින් වෙනස් වෙන්න බලන්න. මේ කේන්ද්‍ර නොගෙන කේන්ද්‍ර ගිහිල්ලා නෑ වගේ ඉන්න එපා. කේන්ද්‍ර ගිහිල්ලා නෑ වගේ ඉන්න එපා මේ ආමුදුර එපයි කිව්ව නිසා කියලා. ඉන්න තැනින් වෙනස් වෙන්න. ඔතෙන්ට නිපාර දෙන්නේ. ඒ නිසා ඉන්න තැනින් වෙනස් වෙන්න. ඒ දෙන්න පහර දෙනවා නම් එතන පලායන එකනේ කරන්නේ. ඒ වගේ ඔබට ඔතෙන්ටයි පහර දෙන්නේ නිසා පහර වදින්නේ අතටින් ඉවත් වෙන්න. අතරම බැසගෙන ඉන්න. ගැලවීම සඳහා නම් විද්‍යා උදපාදි ඇති කර ගන්න ඕන. විද්‍යා උදපාදි කියන්නේ මොකන්ද? යමක ඇති තතු ඇති සැටි දකින්න එකට කියන විද්‍යා උදපාදි. අවිද්‍යාව කියලා කියන්නේ ඇති තතු එලෙස නොපෙනෙනීමනේ. විද්‍යා උදපාදි කියන්නේ විද්‍යාත්මක භාවය කියන්නේ ඇති තතු ඇති ලෙස බලන. එතකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේදී ඔය ඔක්කොම පිබිදිය මොනවද? විද්‍යා උදපාදි. එතකොට ඇත්තන්ට විද්‍යා උදපාදිය පහළ වෙන්න ඕන. විද්‍යා විපද වෙන්න ඕන. කියන්නේ ඕනම දෙයකට විද්‍යා විපදිනකොට දැන් ශරීරය පිළිබඳව විද්‍යා විපදිනකොට මේ ශරීරයේ තියෙන මාන්නේ නැති වෙලා යනවා. දීපලවල තියෙන ස්වභාව විද්‍යා උපදිනකොට දීපලට තියෙන මාන්නේ ඇති වෙලා යනවා. කීර්ති ප්‍රශංසාවලට තමන් කැමති මේ කැමැත්තක් උපාදානයක් තිබ්බොත් ඒකේ විද්‍යා උපදිනකොට ආදීනුවේ දකින්නකොට ඒකේ තියෙන ආසාව උමනාව එපා වෙනවා. ඉතින් කෙලෙස් වල තියෙන වස්තු සන්නා ක්ලේශ තණ්හා ඉතින් ওই වගේ දේවල් දිහා බලනකොට ඒ මොන විදියක බැලුවත් ඒවයි තියෙන උපාදාන නැති වෙලා යන විද්‍යාව. දැන් කුටිම්බ ගේතොත් ස්වාමියාට දරුවන්ට වුණත් තියෙන මේ ඇලීම් දිහා විද්‍යාව උපදවල බැලුවොත් එහෙම අර දැඩි උපාදානය කියන එක ඒවයින් ගැලවිලා යනවා. මේක මේව කොත් එක්කල්ද මේව හරි తాවකාලිකයි මේව ඉතින් තව අවුරුදු 25යි 30යි 40යි නේ ආලෝක කාලයක් නේ මිනිස්සුන්ට නේද කියලා අර විද්‍යාව උදපාදී පහල කරගත්තට පස්සේ අර දේවල් වලින් හිත නිදහස් වෙලා තමන්ට ඊළඟට බලයක් ඇති වෙනවා. මේකනේ දැන් අපි ගමන යන්න ඕන එක වෙනම කතාවක්. ගමන යන්න ගෙදර තියෙන ලණු ටික කපන්න එපේ. තම වටපිටාව අල්ලලා බැඳලා තියෙන ලණු ටික කපන්න ඕන. ඉස්සෙල්ල ලණු ටික කැපුවට විතරක් මදි ගමන යන්නත් ඕන. ඒ ගමන යන්නත් ඕන. ඒ නිසා ඉස්සෙල්ල මේ ලෝකෙට තියෙන බැඳීම නිසා දුක්ඛ සත්‍ය අවබෝධ කර ජාති කුලපාද කිය ඒ වගේ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ මේ බැඳීම් ටික මේ ටිකට අල්ලලා බැඳලා තියෙන්නේ. ඒ දුක්ඛ සත්‍ය තමයි බඳලා බැඳලා ඉන්න తত্ত্বය තමයි පැටලිලා ඉන්න తত্ত্বය තේරුම් ගත්තා නම් ඒකෙන් නිදහස් වෙනවා. අර කුරුල්ලෙක් දැලකට පැටළුණා වගේ පටු කුරුල්ලා මම තමයි පැටලලා තියෙන ඉන්ද්‍රයන් හයි යහයි පැටලිලා තියෙන්නේ. ඕක ඇතුලෙන් එළියට එන්න බෑ. ඒ ඇතුලේ තියෙන දේක් කාලා බීලා ජීවත් වෙනව මිස ඉන්ද්‍රයන් හයින් එළියට එන්න බෑ මනුස්සයට. එන්න පුළුවන් විශේෂ ඥානයක්, අධිචිත්තයක්, අධිඥානයක් තියෙන මහා වාසනාවන්ත මහා පුණ්‍ය බලයක් තියෙන ගුණයක් තියෙන අයට. ඔයත් හිතන්නේ ඔයත්න්ට හැකියිද එහෙම නැත්නම් බැරිද? මහා පුණ්‍ය බලයක් ඔයත් උන්ට තියෙනවද එහෙම නැත්නම් නැද්ද? නැතු ඇති කියලාද හිතෙන්නේ? ඇතු ඇති පුළුවන් කියලාද හිතෙන්නේ? බෑ බෑ වගේ හිතෙනවද? පුළුවන් කියලා හිතන කෙනා නම් එයා වීර්ය කරන්න ඕනේ ඒක සාර්ථක කරගන්න. බැහැයි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් පුළුවන් කියන හිතන මට්ටමට හිත දියුණු කරගන්න ඕනේ. එහෙම හිත දියුණු කරලා ඒ පුළුවන් කියන ඒ ධර්මතාවය අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන. පෙරතරන්න ඕන. එහෙම බෑ. වර්තමානයේ කියන එක හැදෙන්නේ අතීත අනාගත වර්තමාන කියන තුන්. අතීත අනාගතය නිසා තමයි වර්තමානයේ හැදෙන්නේ. එතකොට වර්තමානයේ නෙමෙයි ත්‍රිකාලින්ම නිදහස් වෙන්න ඕන. ත්‍රිකාලින් කියන්නේ මොකක්ද? තුන් කාලනේ. කාල තුනෙන්ම නිදහස් වෙන්න ඕන. කාල තුනෙන් නිදහස් වුණොත් තමයි කාල කන්නිගමෙන් නිදහස් වෙන්නේ. කාල කන්නේනේ. මොකද කාල තුනම කනෝ නිතරම. මොකද අතීතයේ කනෝ, වර්තමානයේ කනෝ, අනාගතයේ කනෝ. ඊයේ ගෑවා, අද කනෝ, හෙට කනෝ. කාලගන්නේ යනේ. අපි කීමට කියන්නේ කාලගන්නේ කියලා. ඒ කියන්නේ කාලයේ තුල ජීවත් වෙන කාලයේ කකා ජීවත් වෙන කෙනා. කාලය නැති කරන්න ඕන. අකාලික වෙන්න ඕන. කාලේ ඉක්මව යන්න ඕන. කාලේ ඉක්මව යන්න ඕන. කාලයෙන් තොර වෙන්න ඕන. අන්න කාලයෙන් තොරව තමයි වාසය කරන්නේ මාර්ගඵලලාභී කෙනෙක්. අතීතේ ජීවත් වෙන්නෙත් නෑ, වර්තමානයේ ජීවත් වෙන්නෙත් නෑ, අනාගතේ ජීවත් වෙන්නෙත් නෑ. ඔක ඉතින් පිටින් කිව්වොත් එහෙම කාට හරි කිව්වොත් කොයි පොතේද තියෙන්නේ, කොතනද තියෙන්නේ, ඕක හරි පිස්සු කතාවක් නේ කියලා. මේක පිස්සු කතාවක් නෙමෙයි, මේක ගැඹුරු කතාවක්. මේක ලෝකෝත්තර කතාවක්. ලෝකෝත්තර කතාවක්. ලෝකෙන් එතර කතාවක්. හැබැයි ඉතින් සම්මතයට ගැලපෙන්නේ නෑ. සම්මතයට ගැලපෙන්නේ නෑ. සම්මතයට ගැලපෙන්නේ නෑ. ජීවක ඇදුරුතුමාට කිව්වලු මේ බෙහෙත් නොවන ගහක් උගුලන් එන්න කියලා උදැල්ලක් දුන්නලු ගුරුතුමා. ඉතින් උදැල්ලක් කර තියාගෙන ගිහිල්ලා ඒ උදැල්ල බිමින් තියාගන්න උනේ නැහැලු. ආයේම කර තියාගෙන ආවලු. හේතුව බෙහෙත් නොවන ගහක් නැති නිසා. ඒ වගේ හාමුදුරු කෙනෙක්ගෙන් හරි මේ මිනිස්සෙකින් හරි මේ ගත යුතු දෙයක් නැත්තේම නැහැ. ඕනම කෙනෙක් ළඟ මොකක් හරි ගත යුත්තක් තියෙනවා. ඕනම සාමින් වහන්සේ කෙනෙක් ළඟ ඕනම කෙනෙක් ළඟ කත. ඒ නිසා අපි මේ විවේචනය කියන එක නතර කරන්න ඕන. එහෙනම් බණ භාවනා කරන කෙනා කවිබණ කියන හාමුදුරුවෝ විවේචනය කරන්න හොඳ නැහැ. ඒ කවිබණෙන් ඒක වෙනම රසයක්, ඒක ධර්මයේ දෙනවා. පරමාන්ත බණ කියනවායි කියලා චිත්‍රාන්දිනක විවේචනය කරන්න හොඳ නැහැ. චිත්‍රයෙන් කලාකරුවා ඒක පණිවිඩයක් එයාගේ භාෂාවෙන් එයාගේ නියනවා. ඉතින් ඒ නිසා අර මේ ගත යුතු කලාඳුරු ගහක් ගන්න පුළුවන් නම් ওই වසයි විසයි කියන ගසුත් ගන්න පුළුවන් නම් ඉතින් නේද මේ නිදි කුඹ ගහේ ඉඳලම තුත්තිරි ගහේ ඉඳලම බෙහෙතක් තියෙනවා නම් ඉතින් ආයි මොකද්ද? ඒ වගේ තමයි මිනිස්සුන්ගේ ජීවිතවල ඕනම කෙනෙක්ගේ දෙයකින් හොඳ දෙයක් ගන්න පුළුවන් හැබැයි ඥානවන්තයෙකුට විතරයි. දැන් ওই නිකන් වෛද්‍ය වේදකම දන්නේ නැති කෙනෙකුට මේ තියෙන කැලේ තියෙන එක ගහක්වත් බෙහෙත් ගහක් නෙමෙයි. වේදකම දන්නේ නැති කෙනාට මේ කැලේ තියෙන එක ගහක්වත් බෙහෙත් ගහක් නෙමෙයි. එයා දන්නේ නැහැ. හ්ම්. එයාට පේන්නේ වල් ගහක්. මේක වැඩන්නේ නැහැ. මේක වැඩන්නේ නැහැ. මේක වැඩන්නේ නැහැ. වේදකම දන්න කෙනාටයි මේ හැම ගහ ඒ වගේ නුවණැස තියෙන කෙනාටයි හැම කෙනාගේම ගති යුත්තක් තියෙනවා කියලා ඒ ගති යුත්ත ගන්න පුළුවන්. නුවණැති නැති කෙනාට ඒකක්වත් ගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා නුවණැති කෙනෙක් හැම විටම මේ අර තමගේ ජීවිතේට ලෝකයෙන් ඇහෙන දකින හැමදේම තියෙනවා. ජීවිතේම කියන්නේ විශ්වවිද්‍යාලය. හැම මොහොතකම ඇහෙන කියන දකින දේ තුල පාඩමක් ඉගෙන ගන්න ඕන නැත්තා. ඕනම දෙයක් තුල හැම සිද්ධාන්තයක්ම පාඩමක්. ජීවිතේ හැම පියවරක්ම පාඩමක්, අධ්‍යාපනයක්. නැත්තම් ඉතින් අපි හිතන් ඉන්නේ ඉතින් ඉගෙන ගන්නවා කියලා කියන්නේ අර ආයිබෝවන් ළමයිනේ කියලා වාඩි වෙලා උගන්නන එක කියන්නේ එහෙම නැහැ. නැත්තේකට එහෙම ඉගෙන ගන්න ඉගෙන ඉන්න නෙමෙයි හැම පියවරක්ම අධ්‍යාපන ගමන. කෙනෙකුට ලැබුණොත් අනුන්ගේ හිත බලන්න හැකියාව ලැබුණොත් ඔයත් හිතන්නේ හොඳයි කියලාද නරකයි කියලාද? අනුන්ගේ හිත බලන්න හැකියාව ලැබුණොත් එහෙම. ඔව් ඉතින් හොඳ හිත බලන්න බුදුරුන්ගේ රහතන් වහන්සේලාගේ ලැබුණොත් ඒක හොඳයි. ඒ හිත දැක්කම අපි සතුටින් නැදගින්නේ. මේක හිත නෙමෙයිනේ, මේක කුණු ගොඩවල් නේ. ඈ කුණු ගොඩවල් දැක්ක ගමන් ඒක බලපු ගමන් අර අර කුණු ගොඩ ළඟින් ගියාම ගඳ ගහන්නේ. ඒ වගේ තමයි පා වෙනවා. ඈ මේ හිතේ තියෙන ගඳ සස් ගාලා දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා තවත් කෙනෙක්ගේ හිතකට මේ අවධානය යොමු කරන්නේ නැතුව ඉන්න එක තමයි හොඳ. අවධානය යොමු කරන්නේ නැතුව ඉන්න එක තමයි හොඳ. ඒ බැලුවාම ඒ හිතේ තියෙන ද්වේෂ ගුණය, මේ ලෝභ ගුණය, මෝහ ගුණය පේන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් එහෙම බලන්නෙත් නැතුව අපි ඒක තේරුම් ගන්නෙත් නැතුව මේ මිනිස්සුя ගොඩ දාන්න මාරුයි. ඔව් දැන් අපේ මිනිස්සු අබගාති වෙන තල්ලු කරන් යන්න ඕන. ඇවිදලා යන්නේ. බුදුහාමුදුරුවෝ මග කිව්වහම ඒක ගමන් කරන්න පුළුවන්නේ. දැන් ඉන්නේ ගවන් කරන්නේ නැහැ, තල්ලු කරන් යන්න ඕන ටොලිය දාලා. භාවනා වුණත් අර බෙහෙත් පොවනවා වගේ පොවන්න වෙලා තියෙනවා. ඒ නිසා බොහොම සුළු පිරිසක් තමයි ඉන්නේ වුමනාවෙන් මේ සසර කතරෙන් ඈතර වෙන්න ඕන කියලා වෙරමහන්සිය දරන්න ඕන කියලා. වෙරමහන්සිය තියෙන නමුත් තිබ්බත් මදි. සමහර අයගේ වීරිය හොඳට තියෙන ප්‍රඥාව මදි. පහර ප්‍රශ්නයක් කියන කරුණ අර යථා භූත ඥාණයෙන් දකින්න බෑ. ඒ නිසා කි විශිෂ්ට ඥානයක් නේ, විශේෂ දර්ශනයක්. ඒදී අපි හැමතිස්සෙකම තමන්ට ආවේනික විදියකින් බලන එක තමයි වැදගත් වෙන්නේ. එතකොට තමන්ම ලබා ගන්න අද ගන්න පිළිතුර හිත වැරදි වෙනවා. හිත හරි වෙච්ච පිළිතුර ඊළඟ දවසේ වැරදි වෙනවා. ඊළඟ දවසට හරි වෙච්ච පිළිතුර ඊටත් පහුවෙන්ද වැරදි වෙනවා. එයා තමයි padi pelawal nagina kena කියන්නේ යාට. ඉනිමගින් ඉනිමකට යන්න ඕනේ. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ වැරදි උත්තරයක් Tamanට ආවයි කියන එක නෙමෙයි. හැමදාම මේ උත්තරේ පරදවල තව උත්තරයක් එහායකින් ලබා ගන්නවා. ඒ උත්තරේ පරදවල තව උත්තරයක් ලබා ගන්නවා. දෘෂ්ටි වලින් නිදහස් වෙන්න ඕන. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දර්ශනෙන් පූර්ණත්වයටපත් වෙලා සම්පන්නෝ. දිට්ඨිංච අනුපගම්ම උපාදානය කළ නොගත් දෘෂ්ටි ඇති. දෘෂ්ටි වලින් නිදහස් වුණ නැත්තා සීලවා. සීලය කියන්නේ දෘෂ්ටි වලින් නිදහස් වුණු සීලය. ආර්ය සීලය. ලෝකෝත්තර සීලය ඇති වෙනවා. ඒ ලෝකෝත්තර සීලය තමයි හේතු වෙන්නේ නිවනට. භෞතික සීලය මොනවද? මොන භෞතික සීල් තියෙන්නේ? බොරු කියන්න එපා. සත්ව ඝාතනය කරන්න එපා කියලා කියනවා. ඒ ඉතින් අපි මහ සත්තුනේ මරන්නේ නැත්තේ, ලොකුවට හරක් වගේ සත්තු මරන්නේ නැත්තේ. නැත්තම් ඉතින් හැමදාම සත්තු කෝටි ගණක් මැරෙනවා. වෙන්ජනයක් වෙනකොට, බතක් වෙනකොට, වතුර ටිකක් රත් කරනකොට මේ අපි ඇවිදගෙන යද්දී දවසට කෝටියක් දෙක සත්තු මැරෙනවා. මිනිස්සෙක් යතේ. අපි නිතන් ඉතින් අර මිනිස්සුයි මහ සත්තු හාව මෝගෝන් වගේ අය විතරයි මරන්නේ නැත්තේ. නේද? සත්තු මැරෙනවා. චේතනාව. ඔව් චේතනාවක් නැහැ. ඒ වුණාට චේතනාවක් නැති වුණත් ඉතින් චේතනාවක් තිබුණත් නැත්නම් ඇවිදින එක නතර කරන්නත් බෑ. කන බොන දේවල් උයන එක නතර කරන්නත් බෑ. වතුර ටික රත් කරන එක නතර කරන්නත් බෑනේ. ඒ නිසා ඒ ස්වභාවයට අනුව මම හිතලා මේ වළු නැති කරන්න කියලා නෙමෙයි. ඒව අපේ පැවැත්මට කරන්න දෙයක් නැති නිසා කරගෙන යනවා. එච්චරයි. ඉතින් ඒකත් බොරු. දැන් අදින්නා දහනා කියලා කියනවා. අපි අනුන්ගේ දෙයක් කරා අයිති කරගත්ත වැටක තියෙන දෙයක් ගහක ගෙඩියක් කඩාගෙන ආවේ නැති වුණාට අදින්නා දහනා කියන එක ඉතින් මේ මහ පොළොවේ තියෙන දේවල් හොරගම් කරගන්න එක තමයි ඔක්කොම මිනිස්සු කරන්නේ. මහ පොළොවේ තියෙන දේ හොරගම් කරගන්න මහ පොළොව විනාශ කරනවා. මිනිහා විසින්ම මේ වැලියු කරලා විකුණනවා. මහ පොළොවේදී මිනිසුන්ගේ නෙමෙයි මේ ඉඩ ගණන් එකක්වත් මිනිසුන්ගේ නෙමෙයි. අපි කියනවා මේ කාර්යයටයි ඉතින් යන්නයි ඉතින් ආඩවත ඉදිනේ මේ මහ පොළොව. මහ පොළොවයි ති මහ පොළොවට. ඉතින් එදනම අදින්න දහනා කිරෙනවා. බලනකොට ලේසි වෙන්නේ නැහැ ගැම්ප්‍රීම් බැලුවහම. පරමාර්ථේ. ඔව් ඔක්කොම අධිකාරයක් කියලා දෙන ඔක්කොම ඈ.
ඒ කියන්නේ
ශරීර තමන් කියාගෙන ඉන්නත් ඔව් තමන්ගේ ශරීරය කියලා හිතාගෙන ආත්ම දෘෂ්ටියෙන් ඉන්නක මේකත් වැරදිකාරයෙක්නේ. මගේ ඇස කන නාසය දිව ශරීරය මන කියලා හිතාගෙන ආත්ම දෘෂ්ටිකේ යුක්ත මමංකාරයෙන් ඉදිමිලා මමංකාරයෙන් පෝසත් වෙලා ඉන්න එක මේකත් අරදා. චිත්ත විවේකය ලබා ගන්න පුළුවන්, ලෝකෝත්තර සීලය ලබා ගන්න පුළුවන්. මොකද මේ කර්මකාරකේ නිදහස් වෙනවා කියන එක ගැඹුරු මානසික සැකසීමක් එතන කරන්න තියෙන්නේ. ඒක මුලදි වැරදි රාශියක් වෙවි හැදෙන දෙයක්. නමුත් ඉතින් හැදෙන්න එහෙම හැදෙන එකට කියනවා පාරමිතාවක් කියලා, භාවනාවක් කියලා කියනවා. එනිසා මම මේක දුන්නයි කියලා මම කියන්නේ ආරම්භයේදී මෙයා ඒක හරියට කරයි කියලා. එහෙම බලාපොරොත්තු වෙන්නත් හොඳ නැහැ. අපි පොඩිම කාලේ පොඩි ළමයෙකුට අකුරක් උගන්වනකොට මේ මම කියන දේම මං ලියන අකුරම මේ ළමයා ලියන්න ඕන කියලා දෙන්නේ නැහැ. ඒ ළමයා ගොඩාක් වැරදියට ඒ අකුරු ලියන්නේ. නමුත් එහෙම අකුරු ලියලා එයා හරි අකුරු ලියනවා. ඒ වගේ අපි කර්මකාරකේ නිදහස්ව සිත පවත්වා ගැනීම වැඩපිළිවෙල අපි අතින් වැරදි හරි පින්නතුම් ඒක පුරුදු කරන්න බලන්න. පුරුදු පුහුණු වීමේ තුලින් අලුත් වෙවි Tamanට තේරෙන නියම කර්මකාරකේ නිදහස් වුණු මනස ඔන්න දැන් තමයි මට තේරුණේ කියලා හිලට යනකොට තේරේ. ඒ නිසා කර්මකාරකෙන් හිත නිදහස්ව මනස පවත්වා ගන්න, ඒ තේරුම ගන්න, නිතරම දහම අහපු දහම එකතු කරගන්න, එකතු කරගෙන දහමට ගැලපෙනවද කියලා තමන්ගේ විනය, එහෙම නැත්නම් තමන්ගේ ප්‍රතිපත්තිය දහමට ගැලපෙනවද කියලා බලන්න. ඒක කියන්නේ ධර්ම විනය කියලා කියන්නේ. තමන් තුළ පවත්වන ප්‍රතිපත්තිය දහමට ගැලපෙනවද? දැන් ඔබේ මනස තුළ ඔබ හැඩගස්වන ස්වභාවය ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මයට ගැලපෙනවද? මේ සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටි වලින් තොරව අතීත අනාගත වර්තමාන තුන් කාලයත්වයෙන් තොරව ලෝභ ద్వේෂ මෝහ වලින් තොරව සුඛ දුක්ඛ උපේක්ෂා වලින් තොරව පවත්වන මේ ගුණයද මම මේ තාම තියෙන්නේ. ඒ නිසා තමන්ගේ විනය දහමට ගලපන්න, දහම විනය ගලපනවා. හොඳයි, මේ විදිහට අපි වාසය කරමු ටික වෙලාවක් සංසුන්ව. හොඳයි, අදට පවත්වන වැඩසටහන සමාප්ත කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ගම්බීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදනියෝ, විශේෂ ඥානයක් නුවණක් තියනා වූ පිරිසකට පමණක් අවබෝධ කරගත හැකි. පඬුවරුන් විසින් නැත්තන් විසින් මේ ගම්බීර ධර්මයේ තේරුම් ගන්නවා. ඉතින් අයත්තන්ට සමහර වෙලාවට මේ අපි හිතමු ඇත්ත කාර් එකක් වටිනා කාර් එකක් ගන්න ගියොත් එහෙම ලක්ෂ 20ක් 30ක් 40ක් 50ක් යනවනේ. නමුත් ඔන්න රුපියල් ඉස්සරහත් කාර් එකක් දෙන්න පුළුවන්. හැබැයි ඒවා තෙල්ලං කාර්. රුපියල් ඉස්සරහත් ගන්න පුළුවන් නේ කාර් එක. තෙල්ලං කාර් උද 20ට වැඩි ඇති. ඈ රුපියල් ඉස්සරහත් ඕනනම් ওই පොඩි කාර් එකක් ගන්න පුළුවන්. ඒ වගේ පින්නතුන්න සරල දෙයක් ඕන. ඉතින් සරල දේ භාවනාවල් ක්‍රමත් ඒවත් අපිට කියලා දෙන්න පුළුවන්. හැබැයි ඒවයින් ගමන් යන්න බෑ. ඈ ගමන් යන්න බෑ. ඒ නිසා බහල දේවල් පාවිච්චි කරන්නේ. මේ නිවන කියලා යමක් පින්නවනම් ඒකම අපි ඉගෙන ගන්න ඕන. අපහසු වුණත් වෙන දෙයක් ඉගෙනගෙන හරියන්නේ නැහැ. ඒ නිසා මේ කරුණු නැවත අහන්න, නැවත මෙනෙහි කරන්න, නැවත පරීක්ෂා කරලා බලන්න. බුදුහාමුදුරුවන්ගේ සමයේදී මේ පැහැදිලි කරන කරුණ යථා භූත ඥාන දර්ශනයෙන් දැකීම නිසා සෝහාන් සකුදාගාමි අනාගාමි අරිහත් කියන මේ මාර්ගඵලවලට පත් වුණා. ඥාන දර්ශනය. නිර්වාණය කියන්නේ ඥාන දර්ශනයක්. නිවන් දකින්නවා කියන්නේ ඒ දැකීම නිසා අධ්‍යාත්මිකවම පෙරලෙන්න පුළුවන්. අධ්‍යාත්මිකව වෙනසකට භාජනය වෙන්න පුළුවන්. ඒ අධ්‍යාත්මිකව ඇති කරන වෙනස තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ත්‍රි ශික්ෂාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ පින්නතුන්ට තියෙන්නේ මේ අධ්‍යාත්මික පරිශන විශාල බාහිර දුර කාර්යයක යෙදෙන්නට. ඒ කාර්යයෙන් සඵල වුණොත් පින්නතුන්ගේ මෙලව සපවත්, සසර සපවත්, විශේෂයෙන් සසර සපවත් දුගති ගාමිනු වෙන්නට ස්ථිර සාර වැඩ පිළිවෙලකට සංසාරේ යන්න පුළුවන්. මෙතේ බුදුන්ගේ කාලෙ විහරි නිවන් දකින්න මේ ආත්මෙදි පාරමිතාව බලයක් තිබුණොත් පමණයි. නැත්නම් ඉතින් කොහේ අතරමං වෙයිද දන්නේ නැහැ. ඒ නිසා නැවත නැවත අහන්න, නැවත නැවත මෙනෙහි කරන්න, නැවත නැවත උත්සාහ කරන්න. බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලෝකෙට යන්නේ නැතුව ලෝභ, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, මාන, මදමාන කියන අප්‍රමාණ කෙලෙස් 1500ක් විතර තියෙන ඕවයි ගිහිලා ලැබුම් ගන්න නැතුව ධර්මයේ ලැබුම්ගෙන ධර්මයේ මෙනෙහි කරන්, ධර්මයේ ප්‍රගුණ කරන්න. එතකොට ඔබට මේ ධර්මයේ තේරුම් ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් එක දිගට මහන්සි වීම තුළ, කැපවීම තුළ මේ ධර්මයේ ප්‍රගුණ කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් හැමදෙනාටම ධර්ම අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. තෙරුවන් සරණයි.